ඊළඟට ගරු චාල්ස් නිර්මල නාදන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. නන්රි තලම දාංගන උරුපිනවර්ගලේ වනාට පොයි சொல்லோம். இன்றைய குறிப்பாக 2019 ஆண்டு நடைபெற்ற ஈஸ்டர் குண்டு தாக்குதலுடைய ஒத்திவைப்பு வேலை பிரேரணை நடைபெற்றுக் கொண்டிருக்கிறது. இன்று 5 வருடங்கள் முடிந்த நிலையில் இந்த ஈஸ்டர் தாக்குதலுக்கு காரணமானவர்கள் யார், ஏனதை கண்டுபிடிக்க முடியவில்லை என்ற கேள்விகள் இங்கு எழுப்பப்பட்டு கொண்டிருக்கிறது. குறிப்பாக நான் ஒரு விடயத்தை கூற வேண்டும். இலங்கையை பொறுத்தவரையில் இலங்கையில் ஆட்சியாளர்களுடைய ஆசீர்வாதத்துடன் ஆட்சியாளர்களுடைய ஆலோசனைக்கு அமைவாக பல்வேறு சம்பவங்கள் நடைபெற்றிருக்கிறது. அதில் ஒரு சில விடயங்களை நான் இங்கு ஞாபகப்படுத்த வேண்டும். குறிப்பாக முன்னாள் கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஜோசப் பர்ராசிங்கம் அவர்கள் கிறிஸ்மஸ் திருப்பலியின் போது 2005 கிறிஸ்மஸ் திருப்பலியின் போது அவர் திருப்பலியில் பங்கு பெற்றுக் கொண்டிருந்த போது சுட்டுக் கொல்லப்பட்டார். 2006 முன்னாள் பாராளுமன்ற உறுப்பினர் அவர்கள் இறக்கும் போது பாராளுமன்ற உறுப்பினர்களாக இருந்தார்கள். இறக்கும் போது என்று சொல்வதை விட கொல்லப்படும் போது அவர்கள் பாராளுமன்ற
உறுப்பினர்களாக இருந்தார்.
2006 முன்னாள் பாராளுமன்ற உறுப்பினர் அமரர் ரவிராஜ் அண்ணன் அவர்கள் கொழும்பில் பட்டப்பகலில் சுட்டுக் கொல்லப்பட்டார். இந்த இரண்டு சம்பவங்களை பார்க்கின்ற போது பல்வேறுபட்ட ஆதாரங்கள் தடயங்கள் கிடைக்க பெற்றது. ஆனால் ஏன் அந்த குற்றவாளியை கண்டுபிடிக்க முடியவில்லை, அல்லது குற்றவாளிகளுக்கு தண்டனை வழங்க முடியவில்லை, குற்றவாளிகளை இனங்காண முடியவில்லை என்றால் அது ஆட்சியாளர்களுடைய ஆலோசனைப்படி அந்த கொலைகள் நடைபெற்றது. குறிப்பாக அந்த காலப்பகுதிகளில் முன்னாள் ஜனாதிபதி 2005-2006 காலப்பகுதிகளில் பாதுகாப்பு அமைச்சின் செயலாளராக இருந்த கோட்டபய ராஜபக்ச அவர்களுடைய ஆலோசனையில் அந்த இரண்டு பாராளுமன்ற உறுப்பினர்கள் கொல்லப்பட்டார்கள். அதன் பிற்பாடு 2009 மிகப்பெரிய யுத்தம் நடைபெற்றது. அந்த யுத்தத்தில் பல்லாயிரக்கணக்கான தமிழ் மக்கள் பல நாடுகளுடைய உதவியுடன் மிக கொடூரமாக கொலை செய்யப்பட்டார்கள். அப்பொழுதும் பாதுகாப்பு அமைச்சினுடைய செயலாளராக கோட்டபய ராஜபக்ச இருந்தார். 2019 ஈஸ்டர் தாக்குதல், குறிப்பாக ஈஸ்டர் திருப்பலியின் போது கத்தோலிக்க மக்களையும் மேற்குலக குறிப்பாக பிரித்தானியா அமெரிக்கா போன்ற நாடுகளுடைய சுற்றுலா பயணிகளையும் இலக்கு வைத்து அந்த தாக்குதல் நடைபெற்றது. அந்த தாக்குதலில் கூட பல்வேறுபட்ட தடயங்கள் காரணங்கள் விசாரணை செய்யக்கூடிய வகையில் பல்வேறு சம்பவங்கள் நடந்திருக்கிறது. ஆனால் இன்றும் யாரால் கட்டளை வழங்கப்பட்டதென்ற அந்த கேள்விக்கு பதிலில்லாத ஒரு வினாவாக இந்த சபையில் பிரேரணை முன்வைக்கப்பட்டிருக்கிறது. 2019 ஈஸ்டர் தாக்குதல் நடைபெற்றது. மிக முக்கியமாக 2019 நடைபெற இருந்த ஜனாதிபதி தேர்தலினுடைய ஒரு நகர்வாகத்தான் மக்கள் அதை பார்க்கிறார்கள். என்னுடைய கருத்து அதாகத்தான் இருக்கிறது. 2019 நடைபெற இருந்த அந்த ஜனாதிபதி தேர்தலில் முன்னாள் ஜனாதிபதி கோட்டபய ராஜபக்ச அவர்கள் வெற்றி பெற வேண்டுமாக இருந்தால் இலங்கை மக்கள் மத்தியில் ஒரு அச்ச உணர்வை கொண்டு வந்து அதன் மூலம் அதை சாதிக்க முடியும் என்று இந்த சம்பவம் நடைபெற்றது. ஆனால் இறைவனுடைய திருத்தலங்களில் இந்த இலக்கு வைத்து தாக்குதல் நடைபெற்றது. அந்த இறைவனுடைய தீர்ப்பாக அந்த ஜனாதிபதி அவர்கள் மக்களால் நிராகரிக்கப்பட்டு தன்னுடைய பதவியை ராஜினாமா செய்கின்றார். 2005 அமரர் ஜோசப் பராசிங்க முதல், அமரர் ரவிராஜ் அண்ணன் முதல், 2009 இறுதி யுத்தமாக மன்னார் கிளிநொச்சி வவுனியா பிரதேசங்களில் நடைபெற்று கடைசியாக முள்ளிவாய்க்காலில் 2019 மே மாதம் தன்னுடைய இரத்த களரியை அங்கு அமுல்படுத்தி தன்னுடைய பெயரை நிலைநாட்டினார். ஆகவே இந்த 4 சம்பவங்களுக்கு பின்னாலும் முன்னாள் பாதுகாப்பு அமைச்சர், முன்னாள் ஜனாதிபதி அவர்கள் இருந்திருக்கிறார். இலங்கையில் என்றுமில்லாதவாறு 69 லட்சம் மக்களுடைய வாக்கை பெற்ற ஜனாதிபதி, வாக்களித்த மக்களால் நிராகரிக்கப்பட்டு தன்னுடைய பதவியை ராஜினாமா செய்வது மட்டுமல்ல, அவள் இலங்கையில் இருக்க முடியாமல் தப்பிச் சென்றார். இதுதான் இந்த வரலாறு. இதில் உண்மை சம்பவங்கள் அறிய முடியாது. ஏனென்றால் 2019 ஈஸ்டர் தாக்குதல் நடைபெற்ற போது அப்போதைய ஜனாதிபதியாக மைத்ரிபால சிறிசேன அவர்கள் இருந்தார். பாதுகாப்பு அமைச்சராகவும் ஜனாதிபதியாகவும் மைத்ரிபால சிறிசேன அவர்கள் இருந்தார். ஆனால் அவர் அன்று முதல் இன்று வரை காலத்துக்கு காலம் பல்வேறுபட்ட கதைகளை கூறி மக்களை திசை திருப்புகின்ற அல்லது மக்களை ஏமாற்றுகின்ற செயல்பாடாக முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களுடைய கருத்துகள் தொடர்ச்சியாக இடம்பெற்றுக் கொண்டிருக்கிறது. இந்த ஈஸ்டர் தாக்குதல் நடைபெற்று 5 வருடங்கள் முடிந்திருக்கிறது. ஆனால் இந்த ஈஸ்டர் தாக்குதலினுடைய கட்டளையிட்ட அந்த நபர் யார்? கட்டளையிட்டவர்கள் எங்கே? அவர்கள் ஏன் இந்த ஈஸ்டர் தாக்குதலை நடத்தும்படி கட்டளையிட்டார்கள் என்பது எல்லாருக்கும் தெரியும். ஆனால் அது சாட்சி பூர்வமாக நீதித்துறையால் அது சாட்சிப்படுத்தப்படவில்லையே ஒழிய அது இந்த நாட்டு மக்களுக்கு முழுமையாக தெரியும். அதில் ஒரு சில தீவிரவாத போக்குடைய அமைப்புகள் அல்லது ஆயுத குழுக்களாக கூட இருக்கலாம், அவர்கள் இதில் பயன்படுத்தப்பட்டிருக்கிறார்கள் என்பதுதான் என்னுடைய கருத்தாகவும் பொதுவான மக்களுடைய கருத்தாகவும் இருக்கிறது. என்னென்று சொன்னால், அதில் ஏன் 2019 ஏப்ரல் மாதம் தாக்குதல் நடைபெறுகிறது, 2019 செப்டம்பர் அக்டோபர் பகுதிகளில் புதிய ஜனாதிபதி தெரிவு செய்யப்படுகிறார், ஆனால் ஏன் அந்த முழுமையான விசாரணையை செய்யவில்லை என்பது கேள்விக்குறியாயிருக்கிறது. இங்கு பல்வேறுபட்ட போலீஸ் திணைக்கள புலனாய்வுத்துறையினுடைய அறிக்கைகளின்படி அல்ல பல்வேறுபட்ட சாட்சியங்களின்படி முன்னுக்கு பின்னுக்கு முரணான சாட்சியங்கள் பதியப்பட்டிருக்கிறது. சரியான முறையில் அதை விசாரணை செய்யவில்லை. குறிப்பாக இந்த ஜோசப் பராசிங்கம், ரவிராஜ் அண்ணனுடைய கொலைகள் கூட அந்த கொலை சம்பவம் நடந்து குறிப்பாக ரவிராஜனனுடைய அந்த கொலை சம்பவம் நடந்து அன்றிரவோ அல்லது அடுத்த நாள் இரவோ ஒரு இராணுவ புலனாய்வு அதிகாரி இலங்கை கட்டுநாயக்க விமான நிலையத்தின் ஊடாக வெளிநாடு செல்கிறார். அவரை யார் அனுப்பி வைத்தார்கள் என்பதும் பல்வேறு நபர்களுக்கு தெரியும். ஆனால் அதுக்கு தீர்வு வராது. ஏனென்றால் தொடர்ச்சியாக இருந்த ஆட்சியாளர்களுடைய அந்த ஆலோசனையின் அடிப்படையில் தான் ஒவ்வொரு சம்பவங்களும் நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆகவே தலைமுதாங்குகின்ற உறுப்பினர்களே, இந்த ஈஸ்டர் தாக்குதல் இன்றல்ல நாளையல்ல இதற்கு சரியான விசாரணை நடைபெறாது என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. தொடர்ச்சியாக இது தொடர்பாக பாராளுமன்றத்தில் 3 நாட்கள் விவாதம் வைத்து மக்களுடைய பணத்தை வீண்விரயம் செய்கின்ற ஒரு நிகழ்வாகத்தான் இதை நான் பார்க்கின்றேன் என்பதை இந்த நேரத்தில் கூறிக்கொள்கிறேன். குறிப்பாக நீதியமைச்சர் விஜயதாச ராஜபக்ஷ அவர்களுக்கு ஒரு வேண்டுகோள். கடந்த பிப்ரவரி மாதம் 15ஆம் தேதி மன்னார் மாவட்டத்தினுடைய தலைமன்னார் கிராமம் என்ற அந்த பிரதேசத்தில் 8 வயது சிறுமி பாலியல் வன்கொடுமை செய்யப்பட்டு கொலை செய்யப்படுகின்றார். குச்சவெளி பகுதியைச் சேர்ந்த அப்துல் ரஹ்மான் என்ற அந்த 52 வயதான நபர் அதன்போது முழுமையான சாட்சியங்களோடு கைது செய்யப்படுகின்றார். கைது செய்யப்பட்டவர் ஏப்ரல் மாதம் 3ஆம் தேதி வவுனியா வைத்தியசாலையில் இருந்து தப்பித்து செல்கிறார். இதனுடைய இந்த சம்பவத்தை எப்படி பார்க்கிறது கௌரவ நீதியமைச்சர் அவர்களே? இந்த 2015ஆம் தேதி இதே வருடம் தலைமன்னார் கிராமத்தில் 8 வயது சிறுமியை பாலியல் வன்கொடுமை செய்து அந்த அப்துல் ரஹ்மான் என்ற அந்த நபரால் கொலை செய்யப்படுகின்றார். கொலை செய்யப்பட்டதன் பிற்பாடு போலீஸ் கைது செய்யப்பட்டு ஒரு சிறைச்சாலையில் வவுனியா சிறைச்சாலையில் இருந்த நபர், இவ்வளவு பெரிய குற்றங்கள் சுமத்தப்பட்ட அந்த நபரை எவ்வாறு அவர்கள் வவுனியாவினுடைய வைத்தியசாலை சிகிச்சைக்காக அவர்கள் அனுப்பி வைத்தார்கள்? ஒரு மர்மமான விடயமாக இருக்கிறது. அவர் கிராமத்தில் அவர் ஒரு தென்னந்தோட்டத்தில் பணிபுரிவதற்காக வருகின்றார். பணிபுரிகின்ற போது தன்னுடைய பெயர் விஜயேந்திரன் என்று அந்த உரிமையாளரிடம் தெரிவித்து அந்த கிராமத்தில் விஜயேந்திரன் என்ற ஒரு பெயருடனே வாழ்கிறார். ஆனால் அவர் கைது செய்யப்பட்டதன் பிற்பாடுதான் தெரியும் அவர் குச்சவெளியைச் சேர்ந்த அப்துல் ரஹ்மான் என்று. ஆகவே ஏற்கனவே தன்னை இப்படி ஒரு தான் ஒரு மாறுதலான ஆளாக சித்தரித்து ஒரு இடத்தில் தங்கி அந்த இவ்வளவு மிகப்பெரிய குற்றத்தை புரிந்ததன் பிற்பாடு எவ்வாறு ஒரு அலட்சிய போக்காக அந்த நபரை தப்பிக்க விட்டார்கள்? நாளை கூட அவருடைய வழக்கு மன்னார் நீதிமன்றத்தில் இருக்கிறது. நீதியமைச்சனுடைய செயல்பாடுகள், சிறைச்சாலை திணைக்களத்தினுடைய செயல்பாடுகளை மிகவும் ஒரு கணிசமான சிறைச்சாலையினுடைய செயல்பாடுகள், வவுனியா சிறைச்சாலையில் இருந்தவர் வவுனியா வைத்தியசாலைக்கு மாற்றப்பட்டு அங்கிருந்து தப்பிக்கிற அளவுக்கு அவருக்கு வல்லமை எங்கிருந்து வந்தது என்ற கேள்வியை நான் விஜயதாச ராஜபக்ச அவர்களிடம் கேட்க விரும்புகின்றேன். அதே நேரத்தில் நேற்று முன்தினம் கூட 2 பெரியவர்களும் ஒரு வயது குறைந்தவரும் இந்தியாவினுடைய ராமேஸ்வரத்திற்கு இலங்கையில் இருந்து சென்றிருக்கிறார்கள். தலைமன்னார் கிராமத்தில் இருந்த குறிப்பாக அந்த பிரதேசத்து மக்கள் என்னிடம் தொலைபேசியில் கூறியிருந்தார்கள், அந்த சிறுமியை வன்கொடுமை செய்து கொலை செய்த கொலையாளிதான் இந்தியாவினுடைய ராமேஸ்வரத்தில் சென்று அங்கு வேற பெயரில் தஞ்சமடைந்திருக்கிறார் என்ற விடயத்தை என்ற செய்தியை அவர்கள் என்னிடம் கூறுகிறார்கள். நான் ஏன் இந்த விடயத்தை இங்கு கூறுகிறேன் என்றால், பல்வேறுபட்ட குற்றச்சாட்டுகளின் பிற்பாடு பலர் இந்தியா செல்கிறார்கள். பல்வேறு குற்றச்சாட்டுகளின் பிற்பாடு, ஆனால் அவர் உண்மையில் இங்கு இலங்கையில் குற்றம் புரிந்தவர் என்றால், அங்கு அவர்கள் சென்றதன் பிற்பாடு சரி, அவர்களை விசாரிக்க வேண்டிய தேவை இருக்கிறது. குறிப்பாக இந்த அப்துல் ரஹ்மான் என்பவர் இந்தியாவினுடைய மண்டபம் முகாமில் தஞ்சமடைந்திருக்கிறாரா என்ற கேள்வியை தலைமன்னார் கிராம மக்கள் இந்த அரசாங்கத்திடம் கேட்க விரும்புகிறார்கள். ஆகவே இந்த ஏப்ரல் 3ஆம் தேதி தப்பிச் சென்ற அந்த அப்துல் ரஹ்மான் என்றவரை, அந்த 8 வயது சிறுமியை பாலியல் வன்கொடுமை செய்து கொலை செய்து கழுத்தை நெரித்து கொலை செய்த அந்த கொடூரனை ஏன் தப்பிக்க விட்டார்கள்? அவர்களை கைது செய்வதற்கு நீதியமைச்சு என்ன நடவடிக்கை எடுத்திருக்கிறது என்பதை இந்த விஜயதாச ராஜபக்ச அமைச்சர் அவர்கள் மிக விரைவில் அவரை கைது செய்வதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு எனது உரையை நிறைவு செய்கிறேன். நன்றி.
ස්තුති ගරු මන්තුතුමා මීළඟට ගරු ජයන්ත වීරසිංහ මන්තුමා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක්
ස්තුතිය ගරු මුලාසන අනුර මන්තුතුමනි අපි එක දෙයක් හිතේ තියාගන්න ඕනේ මේ සිද්ධිය පිළිබඳ මේ රටේ වෙච්ච හද සසල කරවන මහා ඛේදවාචකයක් මේ පාස්කු ප්‍රහාරය. ඒකෙන් අපි කවුරුවත් දේශපාලන පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න නරකයි. එක එක්කෙනාට ඇඟිල්ල දික් කරගෙන නිකන් දොස් කියලා මේ ඡන්දයක් පවතින වසරේ දේශපාලන වාසි ගන්න හදනවා නම් ඒක වැරදි. ඉස්සෙල්ලාම මතක තියාගන්නට ඕනේ මේ මහා පාස්කු ප්‍රහාරය පිළිබඳව අති උතුම් කාඩිනල් හිමිපාණන්ට තියෙන වේදනාව සාධාරණයි. උන්වහන්සේට තමයි මේකේ විශාලම වේදනාව තියෙන්නේ. දැන් මේකේ හොඳට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි මේක සිද්ධ වුණේ 2019 4 වෙනි මාසේ 21 වෙනිදා. කවුද එදා බලේ හිටියේ? යහපාලන ආණ්ඩුව. අද වර්තමාන විපක්ෂයේ ඉන්න ප්‍රධාන අය එදා ඇමතිකම් දැරුවා. ඉතින් එතකොට එදා පියවර ගන්න නැතුව අද මේකේ තියෙන දුර්වලකම් හොය හොය රජයට මඩ ගහන එක මං හිතන්නේ සුදුසු නැහැ. ඊළඟට විපක්ෂයේ කීප දෙනෙක් කතා කරනකොට මං අහගෙන හිටියා. ඒ කීප දෙනෙක්ම කිව්වා එකක් 2018 මාවනැල්ල බුදු පිළිම කඩපු එක. කවුද එතකොට බලේ හිටියේ? ඔය අද කතා කරන වර්තමාන විපක්ෂය ඇමති කන්දක්. ප්‍රධාන ඇමති කන්දක්. ඇයි එදා පියවර ගත්තේ නැත්තේ? 2018 ඉඳලා 20 වෙනකන් අවුරුදු දෙකක් තිබුණ නැද්ද? එදා පියවර ගන්නේ නැතුව අද මේ වෑන් පටු දේශපාලන වාසි ගන්න හදනවා නම් ඒක වැරදි. කරුව මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට මතක් වෙනවා මේ සිද්ධිය වෙච්ච අලුත මීගමුව ප්‍රදේශයේ එක්තරා මහේස්ත්‍රාත්වරියක් මෙම ස්ථානයේ සිද්ධිය වෙච්ච ස්ථානයට ගිහිල්ලා තිබුණා මේ සිද්ධිය බලන්න. එතුමිය මට පාවිච්චි කරපු වචන, එතුමිය මට කියපු විදිය, හද කම්පා වෙන විදිහට එතුමිය කිව්වා එක්තරා පල්ලියකට ගිහිල්ලා මේ පිපිරිච්ච පිපිරීම බැලුවාම පොඩි ළමයි මැරිලා හිටියේ. They were like angels. සුරදූත දූතියෝ වගේ පැටව් ටිකක් මැරිලා හිටියයි. ඒ තරම් කනගාටුදායකයි මේක. මේකේ පැහැදිලිව බැලුවොත් මේ සෑම වුණායි කියන සිද්ධියක් වෙනකොටම බලේ හිටියද වර්තමාන විපක්ෂේ. ඒ එතකොට පියවර ගන්නෙ නැතුව අනිත් එක සුළුපටු කාල සීමාවද තිබුණේ පියවර ගන්න. දැන් බලන්න 2016 දී තමයි විජේදාස රාජපක්ෂ කරු ඇමතිතුමා කෙලින්ම කිව්වේ ලංකාවේ මෙච්චර පිරිසක් ISIS සංවිධානයට බැඳිලා තියෙනවා. එදා ඒකට පියවර ගත්තද? නැහැ. අද වර්තමාන විපක්ෂයේ ඉන්න උදවිය එදා ඒවට hina වුණා. 2016 මේකට පියවර ගත්තා නම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක විපක්ෂයෙන් මම අහගෙන ඉන්නකොට කිව්වා 2018 දීම LTTE එකේ පිට දාන්න හැදුවයි කියලා මේ ගහතම. 2018 කවුද එදා බලේ හිටියේ? අද ඔය කතා කරන වර්තමාන විපක්ෂයේ 18 ඉඳලා 20 වෙනකම් අවුරුදු දෙකක් කිසිම පියවරක් නොගෙන මම හිතනවා මේකට මේ විදිහට ඡන්දයක් එන වර්ෂයකදී මෙවැනි මහා කේද වාචකයකින් දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදි. ප්‍රශ්නේ තියෙන්නේ 2018 මේ සිද්ධ වෙච්ච ඒවාට පියවර නොගත්තේ ඇයි? ඒ නොගත්ත උදවිය නේද අද කතා කරන්නේ මේ වර්තමාන විපක්ෂින්ද? ඉතින් එම නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ ගරු මුලාසනාරුණ මන්ත්‍රීතුමනි දැනට මේකේ විශාල පිරිසකට නඩු දාලා තියෙනවා. ඒ නඩු අධිකරණයේ විභාග වෙනවා. ඒ විභාග වෙන ඒවා අපි දැකලා තියෙනවා. දැනට අධිචෝදනා පත්‍ර 43ක් වැටිලා තියෙනවා. විත්තිකරුවන් 93 දෙනෙක්. සාක්ෂි 78ක් මේවලයි අවසන්. අනිත් එක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කොච්චර තදේට ඒ නඩු යනවද කිව්වොත් ඒ ගරු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ වාඩි වෙන දවසට අපේ කිසි කෙනෙක්ගේ නඩු ගන්නෙ නැහැ එදා විභාගෙට. ගන්නෙ නැතුව ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ මේ නඩු අහන්න. ඉතින් මේකට වඩා මොකද්ද කරන්න කියන්නේ? විත්තිකාරයෝ 93 දෙනෙක්ව විශාල දැඩි ආරක්ෂාවක් යුක්තව ගේන්නේ උසාවියට. උසාවියේ නඩුකාරවරුත් සියලුම නඩු පැත්තක තියලා මේකට ප්‍රමුඛතාවය දෙනවා. සාක්ෂි 78ක් දැන් වෙනකොට අරගෙන ඉවරයි. ඒත් ආණ්ඩුවට බැන කටයුතු කරන එක මං හිතනවා සාධාරණ නැහැ. ඊළඟට කවුරු හරි කියන්න හදනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බලයට ගේන්න මේක කළයි කියලා ඒක විහිළුවක්. ඒ මොකද මෙතන ගිනිබත් කළේ බෝම්බ ප්‍රහාරයට ලක්ුණේ කතෝලික පල්ලි. ක්‍රිස්තියානි පල්ලිවත් නෙවෙයි. කතෝලික පල්ලි. බොහොම කනගාටු ඉතාම කනගාටු දායකයි. ඒක කළේ අර ක්‍රයිස්ට් චර්ච් කියලා නිව්සීලන්ඩ් වල මේ මුස්ලිම් පල්ලි වලට ගහපු එකට මම හිතනවා පලි ගන්න බලාගෙන. කොහොම හරි යම් කිසි කෙනෙක්ට කියන්න පුළුවන්ද නිකන් තර්කයක් වශයෙන්වත් කියන්න පුළුවන්ද කතෝලික පල්ලි වලට ගහලා බෞද්ධ නායකයෙක්ව පත් කරන්න පුළුවන් කියලා? ක්‍රිස්තියානි පල්ලි වලටවත් නෙමෙයි. කතෝලික පල්ලි වලට ගහලා බෞද්ධ නායකයෙක් පත් කරන්නේ කොහොමද? එහෙම කල්පනා කෙරුවා නම් එහෙනම් ඉතින් සාරාන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ අමාරුව. කතෝලික පල්ලි වලට ගහලා බෞද්ධෙක් පත් කරන්න. එක බෞද්ධ සිද්ධාස්ථානයකට වැලි කැටයකටවත් හානියක් වුණා නම් ඔන්න හිතන්න පුළුවන් මේකෙන් යම් කිසි වාසියක් ලැබුණා කියලා. නමුත් ඒක වෙන්නේ නැතුව තන්නේ කරම කතෝලික පල්ලි ටිකකට ගහලා බෞද්ධ නායකයෙක් පත් කරන්න පුළුවන් කියලා හිතුවයි කියනවා නම් එන ඉතින් සාරාන්ගේ මොළේ මොකක් හරි අමාරුවක් තියෙන මිනිහෙක් වෙන්නට ඕන. ඉතින් එම නිසා මම හිතනවා අපි මේක දිගින් දිගටම පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන ව්‍යායාමයක් කරගන්න නරකයි. මේක හද සසල කරවන මහා කම්පාවක් මේ රටේ සිද්ධ වෙච්ච. දැන් ඒකට පියවර අරගෙන තිබෙනවා. ඒ ගත්ත හැම පියවරකටම ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඇයි මේක නොකළේ ඇයි මේක නොකළේ කියලා. ඉතින් එතකොට අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි මේක උනේ තමුන්නාන්සලා කාලෙනේ. එදා මොකද කෙරුවේ? එදායි බුදියන් හිටියේ. එදායි පියවර නොගත්තේ. ඉතින් එම නිසා ඒ ගත යුතු අවස්ථාවේදී පියවර නොගෙන අද වර්තමාන රජයට හෝ පැවති හිටපු ජනාධිපතිතුමාට හෝ ඇඟිල්ල දික් කරන එක මං හිතනවා සාධාරණ නැහැ. මේ සිද්ධි පිළිබඳව ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් වාඩි වෙන්නේ. ගරු මුරාසන මන්ත්‍රීතුමනි අපි මේක ඇස් දෙකට දකිනවා. මොකද අපිටවත් යන්න බෑ ඒ පළාතෙන්, අපිත් වෙන පැත්තකින් යන්න ඕනේ. ඒ තරම් සද ආරක්ෂාවක් දාලා ගේන්නේ මේ මිනිස්සු. අපේ සේරම නඩු කල්දා ප්‍රමුඛතාවය දෙන්නේ මේ නඩුව. මීට වඩා මොකක්ද කරන්නේ කියලා? හැම එකම කොච්චර කළත් මේක කළා නෑ මේක කළා නෑ කියලා ඇඟිල්ල දික් කරන්න පහසුයි. එහෙනම් ප්‍රශ්නේ තියන්නේ ඔබතුමන්ලගේ කාලේ මේ වෙච්ච දේ ඒ වෙලාවේ ඇයි පියවර නොගත්තේ? එදා නිකන් ඉඳලා 2018 ඉඳලා නිකන් ඉඳලා 2019 වෙච්ච මේ සිද්ධිය පිළිබඳව අනුන්ට දොස් කියන එක සාධාරණ නැහැ. එම නිසා අවසාන වශයෙන් මම කියන්නේ දේශපාලන පටු දේශපාලන වාසි ගන්න ව්‍යායාමයක් බවට මේක පත් කරගන්න එපා. හොඳට මතක තියාගන්න අද ඔය කතා කරන විපක්ෂ ප්‍රධාන අය තමයි එදා බලේ හිටියේ. එදා පියවර ගන්නෙ නැතුව අද ඇඟිල්ල දික් කරන්න එපා. අහවලාගේ කට උත්තරේ ලිව්වේ නැහැ, මෙයාගේ කට උත්තරේ ලිව්වේ නැහැ කිව්වේ මොකක්ද මේ කන්න වැඩේ? මොනතරම් ඉක්මනින් ඒ නඩු විභාග වෙනවද කියලා අපි උසාවිය වැඩ කරන ජනාධිපති නීතිඥවරු හැටියට අපි දන්නවා. අපේ නඩු කල්දා දාලා තමයි මේකට ප්‍රමුඛතාවය දීලා ගන්නේ. ඒ අනුව අද බැලුවකින් විත්තිකාරයෝ 93 දෙනෙකුට නඩු දාලා දින මේ අතින් බලනකොට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් කොච්චර කාට නඩු දැම්මත් අරය අරක කළා නෑ මේක කළා නෑ කිය ඇඟිල්ල දික් කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම ඇඟිල්ල දික් කරගන්න ඕනේ Tamanට. මොකද බලේ හිටියේ ඒගොල්ලෝ, අපි නෙවෙයි. එදා නොකරපු දේවල් අනාගතයේදී කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියන එකේ තේරුමක් නෑ. කරුණාකරලා මතක තියාගන්න මම මේකයි කියන්නේ. මේක මේ මහා ඛේදවාචකය, අහිංසක දූ දරුවෝ මරලා දාපු ඛේදවාචකය හේතු වුණේ එදා පැවති රජය පියවර නොගැනීමයි. තමන්ගේ අතේ තියෙන ඒ වරද අනුන් පිට පටවන්න උත්සාහ කරන්න එපා. ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මට දීපු කාල සීමාව පිළිබඳව ස්තුතිවන්ත වෙමින් නැවත වරක් කිසි දවසක මෙවැනි මහා දුර්දාන්ත ඛේදවාචයක් මේ රටේ දකින්නවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර එසේම ඒ ඛේදවාචකේ සිද්ධ වෙච්ච අවස්ථාවේදී පියවර නොගත්ත උදවිය අදැවිල්ලා අනුන්ට දොස් කියලා අනුන් පිට ඇඟිල්ල දික් කරන යුගයක් නැවත උදා නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානියන්න
වෙනවා. ඉසුති ගරු මන්ත්‍රීතුමනි, මීළඟට ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
හරි. ගරු සභාපතිතුමනි, ඉසුතිවන්ත වෙනවා විවාදයට සම්බන්ධ වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව. මංහිතනවා දීර්ඝ කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව තුළ විවාද ගණනාවක් කරපු මාතෘකාවක් අදත් විවාදයට ලක් කරන්න සිදුවීම් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ වර්තමාන නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ලැජ්ජා වෙන්න ඕනි. ඒ හේතුව තමයි අපේ රටේ මහා ඛේදවාචකයක් සිදුවෙලා ඒ ඛේදවාචකය තුලින් මේ රටේ අසරණ අහිංසක මිනිස්සු 250 ගාණක් නැති වෙලා 259ක් එක එක වාර්තා කියනවා. ඒ වගේම මේ රටේ විශාල ප්‍රමාණයක් අනුදුරට ලක් වෙලා තුවාල ලැබලා ඒ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න මේ පාර්ලිමේන්තුවේ නීති හදන තැනදී අපේ රටේ ව්‍යවස්ථාදායකයේ විදියට අවශ්‍ය පියවර ගන්න වත්මන් පාලනය දැන් අවුරුදු 4ක් වෙන්න එනවා. කටයුතු නොකිරීම සම්බන්ධව මම හිතන්නේ මේ රටේ ජනතාව දැඩි අවධානයට ලක් කරන්න ඕනේ. දැන් අපි දැක්ක එක එක මන්ත්‍රීවරු එක එක ප්‍රකාශ කරනවා. තාමත් මේක ආරක්ෂා කරගෙන තමන්ගේ කඳුර තමන්ගේ කණ්ඩායම බේරගන්න කටයුතු කරන පිරිස ඕන තරම් ඉන්නවා. හැබැයි මේකේ සත්‍ය සත්‍යතාවයේ හොයලා දිලිවෙලා හරි අපි වැරදි නෑ කියන කාරණාව පෙන්න ගන්න උත්සාහ කරන ආණ්ඩුව කටයුතු කරලා තියෙනවද? මම දැක්කද මදුර විතානගේ නීතිච්ච මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන් යනවා මේ නිකම් බොරුවට මිනිස්සු හිරගෙවල් වල දාලා වැඩක් නැහැ කියලා. නිකම් හිරගෙවල් පුරවල වැඩක් නැහැ කියලා. ඔව් අපිත් ඒකට නම් කැමතියි. මොකද හිරගෙවල් ටික පුරවන්න හොඳ නැහැ. හිරගෙවල් ටික හිස් කරලා තියාගන්න එක හොඳයි. හෙට අනිද්ද ඕන වේ. තා මාස 6-7ක් යනකොට මේ රටේ මේ උත්තරීතර ආයතනෙ නියෝජනය කරලා ඒ බලය තමන්ගේ කියලා හිතලා මේ බලය ආවේ කොහොමද කියලා මේ මන්ත්‍රීවරු බොහොමයක් දන්නේ නැහනේ. තමන්ට මේ മന്ത്രി බලය ආවේ කොහොමද කියලා අමතක වෙලා තමන්ට හිතුසේ මේ රටේ මහජන ධනෙ හොරකම් කරලා තමන්ගේ බලය යොදාගෙන ඉවිල්ලා තමන්ට ඕන ඕන දේවල් කරපු උදවියට යන්න දැන් හැංගි හැංගි ඉන්න උදවිය අවසානයේ යන්න මදුර විතානගේ මන්ත්‍රීතුමා කියන දේ හිරගෙවල් ටික පුරවන්නේ නැතුව තියෙන එක හොඳයි කියලා මම හිතනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක. අපි දැක්ක ඊයේ පෙරේදා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් කියනවා අපි මේ රටේ නීතිය සාධාරණත්ව වෙනින් අවංකව වැඩ කරන ආණ්ඩුවක්. ලංකාවේ ප්‍රථම වතාවට කැබිනට් අමාත්‍යවරයෙක් අත්අඩංගුවට අරගෙන ඉවරලා රිමාන්ඩ් බන්ධනා ගාට ගෙනිච්චා. මට පේනවා කේලි රඹුක් කල්ල මහත්තයර වෙන්න ඕන මොකද්ද කියන එක අධිකරණයේ තීන්දු කරයි. මට පේනවා ඒකත් නිකන් ගේම් එකක් විදිහට කියන්නේ. ඒක නිකන් පොඩි කේලි රඹුක් කල්ලත් අපි අත්තරංගුවට ගත්ත කියලා ප්‍රොමෝෂන් එකක් කරනවා. ආණ්ඩුව මේ වගේ කියලා. හැබැයි කේලි රඹුක් කල්ල මහත්තය වගේම ඊට ඉස්සෙල්ලා අත්තරංගුවට ගන්න ඕන පිරිස් තාමත් මේකේ වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මදුර විතානගේ මන්ත්‍රීතුමාගේ කතාව මම සම්පූර්ණ අහන් හිටපෙද්දී එතුමා කියන මේ ඔක්කොම සම්දර්ශන රංගපාන නළුව කියලා. ඒ කතාවට මම එතුමා කියන කතාව සම්පූර්ණ පිළිගන්නවා. මේ පාස්කු එකේ ප්‍රධාන නළුව තමයි ගෝඨාභය රාජපක්ෂ. ඒ රංගපෑම අපි දැක්ක මේ මහා විනාශ වෙලා දවස් 3කින් 4කින්. ඒ රංගපෑමේ ප්‍රතිඵලත් එක්ක තමයි අද මේ මහා විනාශයේ සැබෑ වගකීම් කවුද කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඔය කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහා විශාල පොරක් කියලා නේ කියන්නේ. ඈ යුද හමුදාවේ හිටපු යකෝ මේකේ හිටපු ගාන මැරිච්ච මිනිස්සු ගාන හොයාගන්න බැරි වුණා නා. මේකට වග කියන්නේ කවුද කියලා හොයාගන්න බැරි වුණා නා. ඉස්සෙල්ලම අපි කියන ගෝඨාභය මහත්තයා විශ්වාස කරපු තාමත් කඩේ යන පිටිපස්සෙන් උදවිය පොඩ්ඩක් කල්පනා කරලා අත ගාලා හොයලා බලන්න තමන්ට තියනවාද අඩුම ගන්න හිතන්න මොලයක් අක් කියලා. මේක මදුර විතානගේ මන්ත්‍රීතුමා කියපු විදිහේ මහා ප්ලෑන් එක නළුව ටිකක් ඉස්සරහට දාලා කරපු චිත්‍රපටියක්. ඒ චිත්‍රපටයේ වින්දිතවාද දුක් විඳිනවා. හැබැයි නළුව ටිකත් අද ගෙවල් වල උන් හිට දැන් අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියන පාස්කු ප්‍රහාරය මේක කරේ කවුද කියන එක මේකට වග කියන්න ඕන කවුද කියන එක මේකට සම්බන්ධ වෙලා ඉන්න ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා හෙලි කරලා ඔවුන්ට දඬුවම් දීමක් කියමද විපක්ෂ නායකතුමා බාරගත්තා. අපි ආපහු මේ පාර්ලිමේන්තුවේ ගරු සභාපතිතුමනි පාස්කු විවාද තියන කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න කටයුතු කරනවා. මම එක කාරණාවක් කියන්න. චැනල් පොන අලිකාවේ පෙන්වලා දෙනවා පිල්ලයන් මන්ත්‍රීතුමාගේ මන්ත්‍රීතුමානේ ඇමතිතුමාගේ පිල්ලයන් ඇමතිතුමාගේ සාමා කණ්ඩායමේ සමාජික අසාත් මෞලාන කියනවා 2019 හතරවෙනි මාසෙ 21 මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දුරකථන ඇමතුමක් දීලා කිව්වලු වහාම තාජ් සමුද්‍ර හෝටලෙට ගොස් ජමීල්ව එළියට ගන්න කියලා. දැන් මේක ගැන පරීක්ෂණයක් කරාද? මේක කොහොමද උනේ කියලා හොයලා බැලුවද? මේ පොඩි පොඩි සම්බන්තා තමයි මේක ඇතුලේ ඉන්න මහමෝලකරුව මේක ඇතුලේ ඇති සමහර වෙයි. එහෙමනම් තමන්ගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් තමන්ගේ දේශපාලන ගමනට වෙන හයියක් නැති වෙලාවක අපි කියනවා අද මේ හැංගිලා තියෙන පාස්කු ප්‍රහාරේ වින්දිතයන්ට සාධාරණ ඉටුනවන්නේ ඒ සාධාරණ ඉටු වෙනකොට මේ පාර්ලිමේන්තුවේ පිටිපස්සේ හැංගිලා ඉන්න තව බොහෝ පිරිසක් එළියට එයි. අන්න එළියට ගේන වගකීම වෙනුවෙන් මේ රටේ කාදින ලිම්පාණන් වහන්සේ මහ විශාල විදියට මෙහෙයක් කරන වෙලාවේ අපි දැක්ක ඊයේ වෙද ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් දාලා කාදින ලිම්පාණන්ට ගහනවා. මාධ්‍ය සාකච්ඡාවල කාදින හිම්පාණ්ඩ තර්ජනය කරනවා. ඒ දෙකයි පණේ වැඩ කරලා ඉවර වෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න පුළුවන් නම් ගරු සභාපතිතුමනි මීට ඉස්සෙල්ලා හොයන. ඒ නිසා දැන් අන්තිම කාලේ අර
ගර්මන්තව තව මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
ගරණින්ට භූමි තෙල් ගැහුවා වගේ අරේ මෙහෙ දුවන කාලේ ඕන දෙයක් කරගන්න ඒ මන්ත්‍රීතුමාලගෙත් අන්තිම පාර්ලිමේන්තු කාලේ ගෙවෙන්නේ කියලා මේ රටේ ජනතාව දන්නෝ. ඉතින් ඒ නිසා ඒවා අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා සිරිල් ගාමිණි පියතුමන් එවැගේම කාදිනල් හිම්පාණන් වහන්සේ තමන්ගේ ආගමේ එයා ඒ අහිංසක ජනතාව වෙනුවෙන් ඒ වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන්න මහා ධෛර්යවන්තව කටයුතු කරනවා. තමන්ගේ ජීවිතයේ ජීවිත අවදානම ගැනවත් නොතක අපි ඒ වෙනුවෙන් උන්වහන්සේලාට අපේ ගෞරවය පුද කරන වගේම අපේ ආණ්ඩුවක් තුලේ සාධාරණ ඉටු කරනවා කියන පොරොන්දුව අපි නැවත වතාවක් ලබා දෙනවා. ඒගොල්ලෝ වර්තමානයේ තුල නිර්මාණය වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපි හිතනවා අද මේ රටේ ජනතාවට අර මන්ත්‍රීතුමා කිව්වා වගේ චිත්‍රපටි රංගපාල පෙන්වන්න හදන්න දැන් ආරම්භ වෙලා තියෙනවා. රටේ පාස්කු ප්‍රහාරය ගැන උත්තර හොයන්නේ කොහොමද? මේ වගේ බොළඳ ආකාරයට, මේ වගේ සරල ආකාරයට තමන්ගේ මැතිවරණ ව්‍යාපාර ජනතාවගේ සල්ලි වලින් නැවත වතාවක් කරන්න පටන් අරන් ඉන්න කණ්ඩායම. දැන් අපි හිතුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි ඒක කරන්නේ කියලා. නෑ, දැන් අලුත් සෙට් එකත් අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිස්ටම් එකෙන් පටන් ගන්න තියෙනවා. දැන් මේ දවස්වල දෙනවා හාල් කිලෝ 20ක්ද 10ක්ද. මේ රටේ ජනතාවගේ වටිනාකම හාල් කිලෝ
10ක්. මම අවසන් කරන්න කාලය අවසන්
වෙනවා. මම අවසන් කරන සභාවතුමා මං හාල් කිලෝ කතාව කියලා
මිනා කියන්න වෙලාව මදි
කරලා අවසන් කරලා දෙන්නම්. ගරු සභාවතුමනි මේ රටේ මේ දේශපාලන ඔලොමොට්ටුල විතරන මේ හාල් කිලෝ 10කින් තමන්ට ඡන්දෙ ලබා ගන්න පුළුවන් කියලා රාජපක්ෂ මහත්තයා ඊට වැඩිය ලොකු දේවල් දුන්නා. අද රටේ ජනතාවට හොඳ දේශපාලන විඥානයක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ රටේ නැවත වතාවක් ඔය හොරුන්ට මේ රට විනාශ කරපු අනියමින් හරි සහයෝගය දීපු හැම කෙනෙකුටම මේ රටේ ජනතාවේ අවශ්‍ය දඬුවම දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ අධිකරණය තුලින් දෙන්න ඕන දඬුවම දෙන්න සජබාණ්ඩුවක් තුල අපිත් පෙරමුණ අරගෙන කටයුතු කරනවා කියමින් මගේ වචන කීපයක් අවසන්
කරනවා. ස්තුතියි ගරුමන්තුමා. මීලකට ගරු ගුණපාල රත්නසේකර ගරුමන්තුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ගරු මුලසනාරුණ මන්ත්‍රීතුමනි, අද සහරන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් පිරිසක් නේච්ච ප්‍රහාරයක් මගින් 250කට අධික අහිංසක වැසියන් තමගේ ආගම ආදහනට ආපු වැසියන් විනාශ කරලා ඝාතනයට ලක් කරපු ඒ මේච්ච සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු 5ක් ගත වෙන වෙලාවේ අති ආයෙත් අපි පාර්ලිමේන්තුවේ වාදයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මීට කලින් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ පාස්කු ප්‍රහාරය ගැන විවාද 12ක් සිද්ධ වෙලා තියෙනවා මගේ මතකයේ හැටියට. එතකොට ප්‍රශ්න මං හිතන්නේ අති විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න හැටියට අහලා ඒවට උත්තර දීලා තියෙනවා. හරියට මේ ටික ඔක්කොම එකතු කරලා පොතක් හැදුවා නම් අර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පිටිතිස් 3000කට ආසන්න ඒ වෙළුම් වලට එහා ගිය ඩොකියුමන්ට් එකක් හදාගන්න තිබුණා. ඕන තරම් තොරතුරු තිබුණා. එතකොට මේකේ මේ දක්වා කිසිදු අවුරුදු පහක් ගත වෙලත් කිසිදු විසඳුමක් නැහැ. ඒ නිසා මුලින්ම මම කැමති ඒ පාස්කු ප්‍රහාරයේ විඳිතයින්ට අපේ ශෝකය කනගාටුව පළ කරන්න, ඒත් එක්කම හිතට සතුටක් ගෙන දෙන නැත්නම් සෑහීමකට පත්විය හැකි විසඳුමක් මේ දක්වා නොලැබීම සම්බන්ධයෙන් අපි අතිශයින් කනගාටු වෙනවා. අතර මේ වෙනකොට අවුරුදු පහක් ගත වෙලත් අද මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් වුණ අවම වාසේ මේ පාස්කු ප්‍රහාරයේ මැරුණු සංඛ්‍යාවවත් නිශ්චිතව අපි දන්නේ නැහැ. ඒ නිසා 250ක් ආසන්නයේ මැරුණා කියනවා, විවිධ තොරතුරු තියෙනවා, මැරුණු සංඛ්‍යාවවත් දන්නේ නැහැ. ඊළඟ මහමොලකාරයෙක් හොයාගෙන ඉන්නවා කියලා කියනවා. මහමොලකාරයෙක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ජනාධිපතිවරු තුන්දෙනෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා ලැබෙනවා. එකක් එවකට හිතපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේක නොසලකා හැරියක් කියලා චෝදනා ලබලා ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරුවෙක් වෙලා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ, මේක නිසලස විමර්ශනය කරේ නැහැ කියලා එතුමාට චෝදනා තියෙනවා. වත්මන් ජනාධිපතිවරයාත් මේක මගහරිනවා කියලා කාදිනල් පියතුමා ඇතුළු පිරිස චෝදනා කරමින් ජනාධිපතිවරු තුන්දෙනෙකුට මේ වෙනකොට චෝදනා කරලා තියෙනවා. අදත් මේ පාර්ලිමේන්තුවේ ලංකාවේ බුද්ධි අංශවලට චෝදනා එනවා, හමුදාවට චෝදනා එනවා, පොලිසියට චෝදනා එනවා, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එනවා, සමස්ත පාර්ලිමේන්තුවට චෝදනා එනවා. අවුරුදු පහක් ගත වෙලත් මේකට සාධාරණ විසඳුමක් ලබා දෙන්න නොහැකි වුණා කියලා. අද මේ විවාදයේදීත් විපක්ෂය උත්සාහ කරනවා ආණ්ඩුවට ගහන්න, ආණ්ඩුව උත්සාහ කරනවා විපක්ෂයට ගහන්න. හැබැයි අර වින්දිතේ කාදිනල් පියතුමා ඇතුළු පිරිසයි ඒ තමන්ගේ ගැටලුව එලෙසින්ම තියාගෙන මේක දෙහා ආඥා සහගතව බලාගෙන ඇති. ඒ නිසා අද විවාදයෙන් පස්සෙත් මේ ප්‍රශ්නයට විසඳුමක් එන්නේ නැති බව 100%ක් නෙවෙයි 100,000ක් විශ්වාසයි. මේ පාර්ලිමේන්තුවේ කොතරම් විවාද කළත් මේ ප්‍රශ්නේ විසඳගන්න මෙහෙම බෑ. ඒ නිසා පත් වෙන ආණ්ඩුවක් දැන් ආණ්ඩුව පැත්තෙන් විශේෂයෙන් අධිකරණ ඇමතිතුමා ප්‍රකාශයට පත් කළා, සාධාරණ පරීක්ෂණයක් කළා. රජයේ පැත්තෙන් කියන්නේ මේ පරීක්ෂණ අවසන්, මේවා කරන්න ඕනේවා හොයාගෙන තියෙන්නේ. ඒ අනුව 93 දෙනෙකුට එරෙහිව නඩු පවරලා තියෙනවා, 78 දෙනෙකුගෙන් සාක්ෂි විමසලා තියෙනවා. ඒ නිසා මේ පරීක්ෂණේ අවසන්. ඒතර පරීක්ෂණේ අවසන් නම් රජයේ පැත්තෙන් තහවුරු කරලා කියන්න ඕන මෙන්න මේක තමයි සිද්ධිය, වෙන මහමොලකාරයෝ නැහැ, සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ටික තමයි මේක සංවිධානය කළේ. ඒ නිසා ඒ අය දැන් මැරුණා, මේ සිද්ධිය ඉවරයි කියන එක රජය තහවුරු කරලා ඔප්පු කරලා විශ්වාස කළ හැකි මට්ටමට කියන්න ඕන. ඒක දැන් මේ වෙනකොට ඇත්තරම පාර්ලිමේන්තුව සමස්ත දේශපාලනඥයෝ අර පැත්තෙන් වින්දිතව කොටස අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ හැමෝම ඔක්කොම පඹගාලක පටලැවිලා, මේ පටලැවිල්ල එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. කනගාටුවට කාරණේ අවුරුදු පහක් ගිහිල්ලත් අඩු ගාන මේක ලියා ගන්න පුළුවන් කොනක් හොයාගන්න රජය අසමත් වෙලා තියෙනවා. ඒ අනුව ජනාධිපතිතුරු තුන්දෙනෙකුගේ කාල සීමාව ඇතුළත මම හිතන්නේ කැබිනට් මණ්ඩල 4-5ක් මේකේ මේ වෙනකොට ගත වෙලා ඇති. ඒ නිසා ඒ කැබිනට් මණ්ඩලවලටවත් ජනාධිපතිවරුන්ටවත් මේක වින්දිතයින්ට සෑහීමකට පත් වෙන විදිහට අපි කොහේම මොන කතන්දර මෙහි කිව්වත් මේ කාදිනල් පියතුමා ඇතුළු ඒ පූජකතුමන්ලත් ඒ වගේම මේකට මරණයට පත්තුණු පවුල් වල අයත් සමස්තයක් කරේ කතෝලික ප්‍රජාවත් සමස්තයක් කරේ ශ්‍රී ලංකාවාසී ජනතාවත් විශ්වාස කළ හැකි විමර්ශනයක් කරන්න ඕන. ඒ විමර්ශනය විශ්වාස කළ හැකි ලෙස කළා නම් ඒක විශ්වාසයේ තහවුරු කරන වැඩපිළිවෙලක්, තහවුරු කරන සාකච්ඡාවක් කළ යුතුයි. දැන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පැහැදිලිව කියනවා මේ පැත්තෙන් 93 දෙනෙක් අතරගොඩනම් 93 දෙනෙකුට නඩු පවරලා 78 දෙනෙකුගෙන් සාක්ෂි විමසලා තියෙද්දී එතුමා ප්‍රසිද්ධියේ කියනවා මේක කරපු කෙනා මම දන්නවා, මම මේක ප්‍රසිද්ධියේ කියන්න බෑ උසාවියට කියනවා. එතුමා උසාවියට ගිහින් කිව්වාද කොහෙද මොනවා කිව්වද අපි දන්නේ නැහැ. හැබැයි මෙහෙම කියනකොට සාධාරණ නැද්ද? අපි මොන තරම් හොඳට පරීක්ෂණ කළත් එවකට හිටපු සේනාධිනායක ජනාධිපතිවරයා කියනවා නම් මේකේ වෙන කෙනෙක් ඉන්නවා, මේක කරපු අය මම දන්නවා කියලා. ඇයි අර කාදිනල් පියතුමා හා කතෝලික ප්‍රජාව සාධාරණ නැද්ද? මේ කරපු පරීක්ෂණ වැරදි, මේ පරීක්ෂණ විනීතභාවයෙන් කළේ නැ, නිසිලස කළේ නැ, මේකේ වහලා ගැහිම්මක් තියෙනවා, මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා චෝදනා කරන එක වැරදිද? මේ චෝදනාවට ඉඩ හදන්නේ කවුද? එතන හිටපු ජනාධිපතිතුමා ඇතුළු හිටපු ආරක්ෂක ලේකම් ඒ වගේම ඊළඟට හිටපු පොලිස්පතිතුමා ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේක නොසලකා හැරියයි කියලා දඩ ගහලා නැත්තම් ගෙවීමක් කරන්න කියලා තිබුණා මිලියන 100 වගේ ගණන් වලින්. එතන මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද වෙනකොට ක්‍රියාත්මක නැහැ. එතන මේ දඩ මුදල් හෝ වන්දි මුදල් ගෙවලා නැහැ. හැබැයි සාමාන්‍ය අහිංසක මිනිස්සෙක් පොලිසියෙන් අල්ලන් ගිහින් නඩු දාලා දඩ මුදලක් හරි වන්දි මුදලක් හරි ගෙවන්න කියලා එක ගෙව්වේ නැත්තම් මේ මිනිසා හිතේ දා. හැබැයි මේකෙදි මේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස තාම ඉන්නවා අධිකරණ තීන්දුව අත්‍යත්මක කළා නැහැ. එතන මේක අධිකරණයට එක්තරාකාරයක අපහාසයක්. එහෙනම් මේකේ බැරි වෙලාවත් දඩ මුදල නොගෙව්වා නම් ඊළඟ පියවර මොකද්ද කියන එකත් නඩු තීන්දුවෙම කියුණා නම් හොඳයි. හැබැයි නඩු තීන්දුවේ ඒක කියුණේ නැහැ. ඒ නිසා දැන් අද වෙනකොට චෝදනා ලැබපු ඒ අධිකරණයෙන්ම තීන්දුව කරපු වැරදිකාරයෝ කියලා කියපු අයත් වන්දිත්වකව අධිකරණ තීන්දුව අත්‍යත්ම නොකර තවත් එක දේවල් පල් කිය කිය ඉන්නවා. මේකේ ඊළඟට අනිත් පැත්තෙන් දැන් ඒ හිටපු ජනාධිපතිතුමා කිව්ව කාරණේ අතිශයින් ජාත්‍යන්තර මට්ටමේ වැදගත් කාරණයක් නම් ඒ බවට වාර්තා වෙනවා යම් යම් තැන්වලින්. එහෙනම් අඩුගානේ කාදිනල් පියතුමා ඇතුළු ඒ පියතුමන්ලා ගෙනල්ලා ඒ වින්දිතව පිරිසකු ගෙනල්ලා රජයට වගකීමක් තියෙනවා මෙතුමලාගේ සැකේ දුරු කරන්න. එහෙම නැත්නම් මේක පැහැදිලි කරලා කියන්න. අඩුගානේ මේක කොහේ හරි අවසානයක් තිබිය යුතුයි කියලා මම හිතනවා. ඒතර මේ අවසානයේ තියෙනවා තබා දැන් මම හිතන්නේ මේ ආණ්ඩු පක්ෂය ගත්තා විපක්ෂය ගත්තත් හැමෝම නියෝජනය කරන තමන්ගේ කාලවල මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. දැන් විපක්ෂයේ අපේ ඉන්න ප්‍රධාන විපක්ෂ නායකතුමා ඇතුළු පිරිස ආණ්ඩුව කරන කාලේ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ නිසා එතුමලටත් මේකේ වගකීමක් තියෙනවා. ඊළඟ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ආණ්ඩුව ගත්තා මේක පරීක්ෂණ කරලා මේක හරියලා දෙන්නම් කියලා මැතිවරණ වේදිකාවෙත් කිව්වා. ඒක ඒ කරයි කියලා බලාපොරොත්තු වුණා. ඒ අයට වගකීමක් තියෙනවා. හරි ඒ දෙගොල්ලම කළේ නැහැ. එහෙනම් වත්මන් ජනාධිපතිතුමා ආවමලේ ඉඳලා දැන් බලයට පත් වෙලා අවුරුදු දෙකයි පාසු පහරයට අවුරුදු පහයි අවුරුදු තුනක් ගත වෙච්ච එක කාටත් විශ්වාස කළ හැකි විමර්ශනයක් කළ යුතුව තිබුණා. ඒ නිසා දැන් රජය කළ යුතු වෙන්නේ ඒ පැත්තට මේ පැත්තට ඇඟිල්ල දික් කර කර ඒ පැත්තට මේ පැත්තට චෝදනා කර කර අපි මේක හරියට කළා කාදිනතුමාටත් යම් යම් දේවල් කියලා බණිමින් ඉන්න එක නෙවෙයි. දැන් කළ යුතුව තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් අනිවාර්යයෙන්ම කාදිනල් පියතුමාටත් ඒ වින්දිතයින්ටත් අනිකුත් කතෝලික සභාවේ අයටත් සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙන විදිහට මේ විනිවිදභාවයෙන් යුතුව පූර්ණ පරීක්ෂණයක් මේකේ අද හෙටම ආරම්භ කිරීම. ඒතර එතුමන්ලාගේ දැනුවත්භාවයත් ඇතුව එතුමන්ලාට තොරතුරු ඉදිරිපත් කරමින් මොකද රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන එතනින් එසා කාදිනල් පේතුමා කියන රටේ සැලකිය යුතු චරිතය. ඒ නිසා එතුමන්ලා තමයි මේ චෝදනාව කරන්නේ. දැන් හරියට මේක කරන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමට යන්න හදනවා. ජිනීවා මානව හිමිකම් කොමිසම අපට හිත කරද නැද්ද කියලා අපි හොඳටම දන්නවා. යුද අපරාධ චෝදනා ගෙනමින් රට විනාශයට පත් කිරීම සඳහා යෝජනා කරන තැනක්. ඉතින් එතෙන්ද යන්න එපා කියලා චෝදනා කරනවට වඩා එතෙන්ද යන්න සිද්ධ වුණේ ඇයි කියලා හිතලා එතෙන්ද යන්න සිද්ධ වුණේ ඇයි කියලා හිතලා අපි වහ වහාම වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය මේක ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්න ඕන. වහාම මේ සම්බන්ධයෙන් තව ආණ්ඩුවකට ඉඩ නොතියා අර යුද්ධ වෙලාවේ කිව්වා වගේ හමුදාපතිතුමා ඊළඟ හමුදාපතිට මම මේක බාර දෙන්නේ නැහැ කියලා සරත්මෝසේ ගමතුමා කිව්වා වගේ ඊළඟ ආණ්ඩුවකට අපි මේක බාර දෙන්නේ නැහැ. මේ පරීක්ෂණ අපි කරනවා. එහෙම නැත්නම් මේ පරීක්ෂණ දැන් ඉවරයි කියලා අපි සනාථ කරනවා විශ්වාස කළා කියලා මට්ටමක රජයේ ගේන්න. එතෙක් මේ ප්‍රශ්නය තුවාලයක් වගේ පැරි පැරි තියෙනවා. ඒ නිසා රජයේ වගකීම මේක තවදුරටත් ඉස්සරහට උඩු දියන්න නොදී මෙතනින් අමාත්‍යමකට මේක නිමා කරන එක. දැන් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ස්තුතියි ගරුමන්තුමා. ඊළඟට ගරු ඩීබී හේරත් අමාත්‍යමා
අවස්ථාව ලබා දීම පිළිබඳව අපි උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ වන විට දවස් 11ක් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාද වලට සහභාගී වෙලා තියෙනවා. මේ දවස් 3ක් ගත්තාම දවස් 14යි. එතකොට ප්‍රතිඵලය මොකක්ද කියන කාරණාව පිළිබඳව සමස්ත රටේම මහජනතාව පාර්ලිමේන්තුවේ 225 දෙනා විත්ති කූඩුවල නංවලා අහනවා පාර්ලිමේන්තුවේ දවස් 14ක් විවාද කරලා පාස්කු ප්‍රහාරය පිළිබඳව රටට එකතු කිරීම මොකක්ද කියලා අහනවා. අන්න ඒකට උත්තරයක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපිට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන කාරණාව. දෙවනුව මම මතක් කරන්න කැමතියි මේ ප්‍රහාර ආගමික ස්ථානවල 2009 මාර්තු මාසේ 10 වෙනිදා මාතර අකුරැස්ස ගොඩපිටිය කියන ජුම්මා පල්ලියේ මහින්ද විජේසේකර මැතිතුම ඇතුළු 14 දෙනෙක් කොට හානි කරමින් බෝම්බයක් පුපුරලා තියෙනවා. ඊගාට 2095 මැයි මාසේ 26 වෙනිදා දිඹුලාගල නායක හමුදුරු ඝාතනය වෙනවා. ඊළඟ 2098 ජනවාරි මාසේ 25 වෙනිදා දළදා මාලිගාවට බෝම්බ ගහනවා 17 දෙනෙක් මැරෙනවා. 1985 මැයි මාසේ 14 වෙනිදා සීමා බෝධින්නාංශයට බෝම්බ ගහලා වෙඩි තියලා 146 දෙනෙක් මැරෙනවා. 1987 ජූනි මාසේ 2 වෙනිදා අරන්තලාවේ හාමුදුරුවෝ 33ක් සහ ගිහියන් 4 දෙනෙක් මැරෙනවා. ඊළඟට 1990 අගෝස්තු මාසේ 3 වෙනිදා කාතන්කුඩි පල්ලියේ 147 දෙනෙක් ඝාතනය වෙනවා පල්ලිය ඇතුලේ. ඊළඟට අප්‍රේල් මාසේ 2019 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා. මේ අපේ රට තුළ ආගමික ස්ථානවල සිදුවෙච්ච ඝාතන. එතකොට මේ ඝාතන ප්‍රවාහය පිළිබඳව කතා කරනකොට මේ එකක්වත් අපි අනුමත කරන කාරණාවක් නෙවෙයි. ශිෂ්‍ය සම්පන්න සමාජය මේ එකක්වත් අනුමත කරන්නේ නැහැ. වගේම මෙවන් පූර්වාදර්ශ මේ රට තුළ ඇතිවෙන්න ඉඩ අනාගත ඉඩකඩ නොතියන එක අපිට පැවැරෙච්ච ලොකු වගකීමක්. ගරු සභාපතිතුමනි, මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට මේ රටේ පාලන තන්ත්‍රය තිබුණේ යහපාල නාණ්ඩු. රටේ විධායකය සේනාධිනායකය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ආරක්ෂක ඇමතිවරු කැබිනට් එකක් ආණ්ඩුවක් තිබුණා. මේ යහපාල නාණ්ඩු තියෙන කාලෙම මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමනි, මාවනැල්ලේ බුදු පිළිමය කඩනවා. විත්තිකාරයෝ චෝදිතයෝ අහුවෙනවා. ඔවුන් නැවත වතාවක් නිදහස් වෙනවා. ඒ කියන්නේ යහපාල නාණ්ඩු තියෙනකොට බුදු පිළිමය කඩන ක්‍රියාවලියේ විත්තිකරුවන් නිදහස් වෙනවා. ඔවුන් නැවත වතාවක් ඒ ආණ්ඩු තියෙන කාලෙම පුත්තලන් දිස්ත්‍රික්කයේ කල්පිටි පොල්වත්තකින් හම්බ වෙනවා පුපුරුන් ද්‍රව්‍යයත් එක්ක. ඒ කාලවකවානුව තුළ නැගෙනහිර පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය වෙනවා. ඒක LTT එකට බැර කරනවා. මේ යහපාලන ආණ්ඩු තියෙන කාලේ මේ රටේ සිදුවෙච්ච සිදුවීම්. සේනාධිනායකයා යහපාලන ආණ්ඩුවේ නායකයා. ඔහු ඉන්න වෙලාවේ තමයි මේ පසුබිම හැදෙන්නේ. එතකොට ඒ ආණ්ඩුවේ විජේදාස රාජපක්ෂ මැතිතුමා කියනවා 2016 අවුරුද්දේ ISIS සංවිධානයේ අන්තවාදී මෙතන මේ රටේ ක්‍රියාත්මක වෙනවායි කියලා. ඔහුට තනතුරුත් අහිමි වෙනවා. මම මේ කියන්න උත්සාහ කරන්නේ වගකීතු ආණ්ඩුවක් ස්වකීය වගකීම, රටේ ජනතාවට ආරක්ෂාව ලබා දීමේ වගකීම ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2019 අවුරුද්දේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. පල්ලිවල සිද්ධ වෙනව පමණක් නෙවෙයි, හෝටල්වලත් මේ බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙනවා. එතකොට මේ සිදුවීමට වග කියන්න ඕනේ කවුද? ආණ්ඩුවක් තියෙනවා, විධායක බලයක් තියෙනවා, සේනාධි නායකකමක් තියෙනවා, කැබිනට් එකක් තියෙනවා, රටේ පාලන තන්ත්‍රය මේ වගකීමෙන් නිදහස් වෙලා ඉන්නේ. ඔවුන්ගේ වගකීම ඉටු නොකිරීම තමයි ප්‍රශ්නේ. මේ කාරණාව මෙහෙම නිර්මාණය වෙලා දැන් විපක්ෂය මොකද කරන්නේ? විපක්ෂය උත්සාහ කරනවා සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය මේ රටේ යහපාලන ආණ්ඩුව වෙනස් කරන්නට ගත්ත දේශපාලන ක්‍රියාවලියක් කියලා. ඔවුන් පළවෙනියට විත්තිකරුන් නම්වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපිට මතකයි මේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ අලුතෙන් දේශපාලන පක්ෂයක් හැදිලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කරලා මහින්ද මහත් රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නමත් එක්ක මේක ක්‍රියාත්මක වෙනවා. 2018 අවුරුද්දේ ප්‍රාදේශ සභාව මැතිවරණය වෙනවා. එතකොට බෝම්බේ පුපුරලා තිබුණේ නැහැ. නමුත් මේ රටේ මහජනතාව අතිමහත් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කතරේ පාවිච්චි කරනවා. මේකට හේතු සාධක වුණාද සහරාන්ගේ බෝම්බේ ඊගාව පුපුරනකොට? එහෙම එකක් නැහැ. එහෙම ජයග්‍රහණයක් තිබිච්ච ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊගාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න මේ ප්‍රාදේශ සභාව ලංකාවේ අතිමහත් බහුතරයක් ජයග්‍රහණය කරලා මේ පදනම ජයග්‍රහණයේ පදනම රට තුළ වැටලා තියෙන වෙලාවක අර වගේ මෙලෙච්ච ක්‍රියාවලියකට සහභාගී වෙනවද කියන ප්‍රශ්නේ මට නම් මේක ඉදිරිපත්ක තර්ක ඉදිරිපත් කරන අය පිළිබඳවත් බරපතල සැකයක් තියෙනවා. එහෙම කරන්න උවමනාවක් නැහැ. නමුත් යහපාල නාණ්ඩුවේ නොහැකියාව හින්දා ඔවුන්ගේ වගකීම ඉටු නොකරපු හින්දා ඒකේ ඇතිවෙච්ච කැළල මකන්න තාමත් ඔවුන් අසාර්ථක උත්සාහයන් වල නිරත වෙනවා. අද මේ පාර්ලිමේන්තුව තුළ දවස් 14ක් විවාද කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොමිෂන් සභාවක් පත් කරන පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉතාමත් නිවැරදිව තොරතුරු විග්‍රහ කරලා තියෙනවා. යම් යම් කරුණු කාරණා නිර්දේශ කරලා තියෙනවා. ඒවා සැලකිල්ලට ගන්න ඕන වෙලාව. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වගකීමෙන් නිදහස්ව කටයුතු කරුවා කියන උසාවියට ගිහිල්ලා නඩු දාලා 94 දෙනෙක් පිළිබඳව අද අධිකරණයේ විනිශ්චයකට භාජනය කරලා තියෙනවා. චූදිතිය අල්ලලා. එතකොට මේ කාරණාව පිළිබඳව ඒ ආණ්ඩුව වගකීමෙන් බැහැර හැරියද? ඒ කටයුත්තට වර්තමාන රජය බාධා කරනවද? එහෙම කරන්නේ නැහැ. අපිට අවශ්‍යයි මේ රටේ නැවත වතාවක් මෙවන් මෙලෙච්ච ක්‍රියාවක් ඇති වෙන එක වළක්වන්න කටයුතු කරන්න. ඒක තමයි අපේ වගකීම. අපි සහරාන්ගේ බෝම්බේ පිළිබඳව ඉතාමත්ම කඩගාටු වෙනවා. අහිංසක මිනිස්සු එහෙම මැරෙන්න ඕන නැහැ. පල්ලියට ගිහිල්ලා කිතුණු පූජකතුමන්ලගේ ආශිර්වාද ලැබමින් ආගමික වතාවත් වල නිරත වෙන එක ඒ අයගේ අයිතිවාසිකම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙනවා ඕනෑම කෙනෙකුට තමන් දරන දේ ඒ ආගමික ඇදහිල්ල අදහන්න පුළුවන් කියන කාරණා. ඒ නිසා එවන් තත්ත්වයක් තුළ ඒ අයිතිවාසිකම සනාථ කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සීමා බෝධිය ගාව, කාතන්කුඩි පල්ලිය, දළදා මාලිගාවේ, අරන්තලාවේ හාමුදුරුවෝ මේ ඝාතන වුණා මේ රට තුළ අපි දන්න කාලය තුළ. එතකොට මේ දේ නැවත වතාවක් සිදු විය යුතුද? අතීත අත්දැකීම් අපිට තියෙනවා. අපි දැක්කයි දැන් මෙලෙච්ච ත්‍රස්තවාදයේ රටේ අවුරුදු 30ක් ක්‍රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු මරනවා අපි දැක්කා. පාරේ ගමනක් බිමනක් ගිහිල්ලා ඉන්න විශ්වාසයක් තිබුණේ නැහැ. මා බස් රථවල, කෝච්චියේ, මහා බැංකුවේ හැම තැනකම බෝම්බ පුපුරනවා. අපිට ඕනකමක් තිබුණා ඒ වෙලාවේ. මේ නිර්පරාදී මිනිස් ජීවිත අහිමි වෙන එක, රට බෙදීමේ ඌමනාවට ගොදුරු වෙන එක වළක්වන්න අපිට ඌමනාවක් තිබුණා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඉන්නේ 2005 ඒත් එක්ක ආපහු නැවත වතාවක් ඒ බය බියකුරු යුද්ධෙන් මේ රටේ ජනතාව නිදහස් කරගන්න පුළුවන් වුණා. 2009 අවුරුද්දේ මැයි මාසේ 19 වෙනිදා මේ රටේ මිනිස්සු පාරට බැහැලා ඔල්වර්සන් දුන්නේ නැවත මේ රටේ බෝම්බ පුපුරන එක වළක්වන්න, අහිංසක ජීවිත විනාශ වෙන එක වළක්වන්න, ජාතික සම්පත් විනාශ වෙන එක වළක්වන්න. මේ සමස්ත රටේම මිනිස්සුන්ට තමන් කතා කරන භාෂාව අනුව බෙදෙන්නේ නැතුව, තමන් අදහන ආගම අනුව බෙදෙන්නේ නැතුව, කුල හැටියට බෙදෙන්නේ නැතුව, ශ්‍රී ලාංකිකව හැටියට අපිට එකට එකහුව වෙලා අනාගතයක් තියෙනවායි කියන විශ්වාසයත් එක්ක තමයි 2000 යුද්ධ ඉවර කරලා මේ රටේ ජනතාව පාරට බැහැලා ඔල්ලුරසන් දුන්නේ. ඒ අරමුණ ඉටුනාද කියන එක පිළ ප්‍රශ්නය. අම කියන්න කැමති ඒ ආණ්ඩු තියෙනකොට, මහින්ද ජනාධිපතිතුමා මේ රට පාලනය කරනකොට මේ වගේ සිදුවීම් සිදු වුණේ නැහැ. නමුත් යහපාලන ආණ්ඩු ආව විතරයි මේ බියකරු සැකය සමාජ තලය තුළ රෝපණය වුණා. ඒක වළක්වන්න පාලනය කටයුතු කරන්නේ. ඒ නිසා නිරපරාදේ අහිංසක බැතිමතුන් විශාල පිරිසක් රටට අහිමි වුණා. අද අගරදුගුරුතුමා මේ වෙනුවෙන් විශාල මහන්සියක් දරනවා. අපි දැක්කා අගරදුගුරුතුමාගේ ඌමනාව, කතෝලික ප්‍රජාවගේ ඌමනාව, ඒ කාරණාවේදී නැවතවතාවක් ඒ වින්දිතයන්ට යුක්ති හා සාධාරණත්වය ඉටිය යුතු පමණක් නෙවෙයි, අනාගතයේ මේ රටේ සියලුම ආගම් භක්තිකයන්ට නිදහසේ තමන්ගේ කාරණා කරුණු කාරණා කරන්න නිදාසේ කටයුතු කරන්න තමන් කැමති යාගමක් අදහන්න අවශ්‍ය පදනම ආරක්ෂාව තියෙන්න ඕනේ කියන කාරණාව තමයි අගරදුරුතුමාගේ අරමුණ. ඉතින් ඒත් එක්ක අපි එකඟ වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා අපිට. මේක හරියට කියවනවද කියන ප්‍රශ්නේ. පාසික ප්‍රහාරය නිර්මාණය වෙච්ච හැටි, ඒ වගේ මේක ආපහු නඩත්තු කරන හැටි, නීතිමය ක්‍රියාවලිය දක්වා අරගෙන ගියපු හැටි, වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක මේක හරි විදිහට විග්‍රහ කරන්න අවශ්‍යයි. ගරු මන්ත්‍රීතුමනි, මම විශ්වාස කරනවා මේකට දේශපාලන ભેදකෙන් තොරව, ආගම් ભેදකෙන් තොරව මේ සිදුවීම විග්‍රහ කරන කමිටුවක් පත් කරොත් මේ රටේ කවුරුත් පිළිගන්නේ ඒක නිවැරදි නිර්දේශයක් ලබා ගැනීම අපේක්ෂාවෙන්. ආපහු නැවත වතාවක් පාසික ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේදී ඒ ඇතිවෙච්ච සිදුවීම් පිළිබඳව ඒ කොමිසම කියවන්න ඕන, විග්‍රහ කරන්න ඕන, විමර්ශනය කරන්න ඕන. ඒත් එක්ක පාස්කු බෝම්බේ පුපුරන කල් ඒවන් සිදුවීමක් වෙන එක වළක්වන්න කටයුතු නොකිරීමේ වගකීම කාටද පැවරන්නේ කියලා ස්වාධීන කොමිසමක් විග්‍රහ කරන්න අවශ්‍යයි. ඉන් අනතුරුව ගත්තහම මේ කොමිසමට මම යෝජනා කරන්න බෝම්බේ පුපුරලා ඉවර වුණා. අපවේක විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය ජනාධිපති කොමිසම සභාව පත් කිරීම, මේකට හවුල් වෙච්ච අය ඔවුන්ගේ දේශපාලන පදනම් මේ සියල්ල පිළිබඳව විමර්ශනය කරන කිසිම වාදයකට ભેදයකට තුඩු නොවන ස්වාධීන පිරිසක් පත් කරලා මේක විමර්ශනය කරොත් අපිට පුළුවන් වෙයි පාසික ප්‍රහාරය නිර්මාණය වුණේ කොහොමද, ඒක ඇතිවෙච්ච ක්‍රියාවලිය කොහොමද, ඒ පරීක්ෂණ කටයුතු අඩපණ වුණාද කියන කාරණාව සලකා බලන්න පමණක් නෙවෙයි, එවන් ක්‍රියාවලියක් ඇතිවෙන්න ඉඩකඩ දීලා අත් දෙක පිටිපස්සට බැඳගෙන
මිනිත්තු දෙකක
වගකීමෙන් තොරව කටයුතු කරේ කවුද කියන කාරණාව පිළිබඳවත් ඒ කොමිසම විග්‍රහ කරાવી. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා දවස් 14ක් තිස්සේ මහජන මුදල් මේ විදිහට වියහියදම් කරලා මේ කරන මහජන මුදල් හානි කරන ක්‍රියාවලිය එක්ක අපිට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ගරු සභාපතිතුමනි, තාමත් පැහැදිලිව මේ කාරණාව පාර්ලිමේන්තුව තුළ දෙපැත්තට බෙදිලා මේ විග්‍රහ කරන ක්‍රියාවලිය මම දකින්නේ විපක්ෂයේ උමනා මොකක්ද? අද අපි දකිනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරනකොට අර පැත්තෙන් ජාතිවාදය, අර උතුරෙන් ආපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් ගත්තහම ඔවුන් හැමදාම මෙතෙන් ආපුහම කතා කරන්නේ මොකක්ද? ඔවුන් අලවි කරන්නේ දේශපාලන මාතෘකාව ඔවුන්ගේ සිංහල ජනතාව සහ දෙමළ ජනතාව බෙදෙන එක. වෛරය තමයි වපුරන්නේ. උතුරෙන් එන මන්ත්‍රීවරු වැල්ලවත්තේ කොළඹ පදිංචි වෙලා උපරිම සැප සම්පත් භුක්ති විඳලා අහිංසක යාපනයේ උතුරුකරයේ දෙමළ ජනතාව අහිංසක මිනිසුන්ගේ ජීවිත සිංහල මිනිසුත් එක්ක ඝට්ටනය කරලා මතයක් හදලා ඡන්ද ලබා ගැනීමේ උත්සාහය තමයි නිරත වෙන්නේ. ඉතාමත්ම වැරදි ක්‍රියාවලියක් මේක. මේක තවදුරටත් කළ යුතු නැහැ. අපි ජාතීන් අතර එකමුතුවක් ඇති කරන්න අවශ්‍යය කියන කාරණාව මේ පාර්ලිමේන්තුවෙන් දෙන්න ඕන. ඒක එහෙම කරන්නේ නැහැ. ඊළඟට විපක්ෂ සමහර තවත් මන්ත්‍රීවරු විවිධ අම දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුවේලා මොකද්ද කරන්නේ? රට ගොඩනගන ප්‍රතිපත්තිය, තමන්ගේ දර්ශනය මෙන්න මෙහෙමයි මම රට හදන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා වෙනුවට ඇඟිල්ල දෙක් කරලා කියනවා මේ ඔක්කොම ටික හොරු තක්කඩියෝ අවස්ථාවාදීවාදී හැටියට ඇඟිල්ල දෙක් කරලා ඔවුන්ගේ දේශපාලන පරමාර්ථයේ බලය ලබා ගැනීම. මේක නෙමෙයි වෙන්න ඕනේ. මේ රට ගොඩනගන ක්‍රියාවලිය පිළිබඳව ජනතාවට කරුණු කියන්න ඕනේ. දැන් අපි ජනාධිපති මැතිවරණයක් අතේ තියාගෙන ඉන්නේ, ළඟ තියාගෙන ඉන්නේ. මේ රට හදන විධායකය මේ පාර්ලිමේන්තුවෙන් මෙන්න මෙහෙමයි කරන්න කියන පණිවුඩය අපි රටට දෙන්න ඕනේ. 225 දෙනෙක් එකතුලා ඒ දේ කරනවද? නෑ. මේ රටේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු බෙද වැඩපිළිවෙලට නැවත වතාවක් අරගෙන යන්නේ අවස්ථාවාදී දේශපාලන ක්‍රියාවලිය තුළ විධායකයේ බලය ලබා ගැනීම උදෙසා තමයි උත්සාහ කරන්නේ. අද මේ ඉදිරිපත් කරපු සහරාන්ගේ යෝජනාවලියත් මම දකින්නේ චෝදනා ඉදිරිපත් කරලා ආණ්ඩු පක්ෂයේ මේකේ වගකීමෙන් බැහැර හරිනවයි කියලා විත්තිකුඩු නම්වලා ජනතාව අතරට යන්නේ. නමුත් මේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත්, වෙනදාට වඩා බුද්ධිමත්. පහුගිය කාල පරාසය පුරාවටම මේ රටේ ආණ්ඩු පක්ෂය විපක්ෂය මේ කරපු ක්‍රියාවලිය මාධ්‍යයෙන් අපූර්වවට දකිනවා. සාමාන්‍ය පුරවැසියෝ වෙනදාට වඩා මාධ්‍ය ඇසුරු කරනවා.
කාලය අවසන්.
ඒ ඇසුරු කරන ක්‍රියාවලිය තුළ මහජනතාව තේරුම් අරගෙන තියෙනවා මේ රටේ ආණ්ඩුව, මේ රටේ විපක්ෂය, විධායකය, ඒ වගේ ව්‍යවස්ථාදායකය කොයි විදිහටද හැසිරෙන්නේ කියන කාරණාව පමණක් නෙවෙයි, නිලධාරි පැලැන්තිය සහ මේ රටේ අධිකරණය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව ජනතාව අවදියෙන් බලාගෙන ඉන්නවා. ඒ අවදියෙන් බලා ඉන්න ජනතාවගේ බුද්ධියට නිගා කරන ක්‍රියාවල් මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක නොකළ යුතුයි කියන කාරණාව තරයේ මම සනිටුවන් කරමින් දවස් 3ක් තිස්සේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන ක්‍රියාවලිය ඉතාමත්ම නොගැලපෙන ක්‍රියාවක් කෙරෙද මම විග්‍රහ කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතිගරු එමතුමනි.